ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
මාර්තු මාසයේ අවසාන සතියේ සිකුරාදා තෙලමිලා ඉතින් අපි ගෙවි ගිරෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු ඉති සොයා බලන්නයි සූදානම් වන්නේ. අපි සම්බන්ධ කර ගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යමේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර සුබෝදසනක්.
හොඳයි රංගන, අපි මුලින්ම කතා බහ කරමු මීට පැය කිහිපයකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා බටහිර ඉන්දියා කොදෙව් ප්‍රථම ටෙස්ට් තරගය සම්බන්ධයෙන්. මෙහිදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන දස්කම් කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒ වගේම තරගයේ පිළිබඳව බලාපොරොත්තු තියාගත්ත අවසානයේදී තරගයේ ජයපරාජයන් තොරව නිමාවට පත් කරන්නට කොදෙව් ක්‍රීඩකින්ට හැකියාව ලැබුණා. මේ ගැන අපි සාරාංශයක් ඉදිරිපත් කරමු මුලින්ම.
ඔව් මදුර, මං හිතන්නේ මේම තරගයේ පළමු ඉනිම නිමාවට පත්වන විට නම් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදිම මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයත් දින තුනකින් නැතිනම් හතරකින් නිමාවට පත් කරාවි කියලා, නැතිනම් පරාජයක් හිමි කර ගනීවි කියලා. නමුත් දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයිරින් තරගයට පිවිසුණා කියන්නට පුළුවන්. පළමු ඉනිමේදී ලබාගත්තේ ලකුණු 169ක් පමණයි. ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 271ක් ලබා ගන්නට සමත් වුණා. නමුත් සාමාන්‍යයෙන් සුරංග ලක්මාල් බටහිර ඉන්දියා කොදෙව්වන්ට එරෙහිව ඊටාමත්ම ඉහළ දක්ෂතා දක්වන පන්දු යවන්නේ මෙම ඉනිමේදී සමත් වුණා. කඩුලු 5ක් හිමි කර ගන්නට. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමේදී ඉතාමත්ම සුපිරි ලෙස නැවතත් තරගයට අවතීර්ණ වුණා. ලකුණු 476ක් ලබා ගන්නට සමත් වුණා. මෙහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළා තමන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන පැතුම් නිසංක. ලකුණු 103ක් ලබා ගන්නට සමත් වුණා. ඔහුගේ පළමු ටෙස්ට් ක්‍රිකට් ශතකයයි. ඒ අනුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ශතකයක් වාර්තා කරන්නට සමත් වීමේ මේ ඉතාමත්ම දුර්ලභ අවස්ථාව හිමි කර ගන්නට පැතුම් නිස්සංක සමත් වුණා. පැතුම් නිස්සංක කියන්නේ වසර ගණනාවක් පුරා මාධ්‍ය මගින් පෙන්වා දුන් ක්‍රීඩකයෙක් තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්නට සමත්කමක් නොතිබූ ක්‍රීඩකෙක්. නමුත් අවසන් මොහොතේදී ඔහු මේ භාග්‍ය හිමි කර ගන්නට සමත් වෙනවා. එහි උපරිම ඵල නෙලා ගන්නටත් ඔහු සමත් වෙනවා. ඒ අනුව ගෙවි ගිය දශක දෙකක කාලය තුළ පළමු වතාවට තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් හිමි කරගත් පළමු තරගයේදීම ශතකයක් වාර්තා කරන්නට සමත් වන්නේ. මීට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු තමන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කරනවා. ඊට අමතරව බොහෝ දෙනෙකුට මතක ඇති රොමේෂ් කළුවිතාරණ තමන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් වාර්තා කරනවා. ඉන් අනතුරුව තිලාන් සමරවීර තමයි තමන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම මංගල ශතකයේ වාර්තා කරන්නට සමත් වන්නේ. මේ වාර්තා පොත් අතරට තමයි පැතුම් නිසංක තමන්ගේ නාමයත් එක් කරගත්තේ. එනවා පළමු පෙළ තරඟවලදී එක් ඉනිමක සාමාන්‍ය ලකුණු 60කට වඩා රඳවා ගන්නට සමත් වෙමින් සුවිශේෂී දක්ෂතා දක්වූ පැතුම් නිසංක තමන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම සමත් වනවා. ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමත් පරාජයෙන් ගලවා ගන්නට ඔහු සමත් වනවා. ඒ අනුව ඔහුට අනගි සහයක් ලබා දෙනවා මේ දෙවන ඉනිම පුරාවටම ලහිරු තිරිමාන්න ලකුණු 76ක් ලබා ගන්නවා. ඒ වගේම නිරෝෂන් වික්වැල ලකුණු 96ක් ලබා ගන්න සමත් වනවා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91ක් ලබා ගන්නට සමත් වෙනවා. නිරෝෂන් දික්වැල්ල පිළිබඳව කතා බහ කරනවා නම් ඔහුට තවමත් ශතකයක් නැහැ. ඒ අනුව ටෙස්ට් තරගයක ශතකයක් කරා ගමන් කිරීමටත් ඔහු අදිෂ්ඨාන කරගත යුතුයි. තමන්ගේ ඉනිම කොයි ආකාරයෙන්ද හසුරව ගන්නේ කියන කාරණාව තමයි ඉතාමත් වැදගත් වන්නේ. කෙසේ වෙතත් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම දිනේ නිමාවට පත්වන විට තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 4ක් ගෙවි ලකුණු 236ක් ලබාගෙන සිටියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තන තීරුවේ කිසිදු වාසියක් හිමි නොවීම නිසා තමයි මං හිතන්නේ මදුර මෙම තරගයේදී දෙවන ඉනිමේදී නැතිනම් සමස්ත තරගයේ සිව්වන ඉනිමේදී පන්දුව බලාපොරොත්තු වූ තරම් දඟකවන්නට හැකියාවක් නොලැබුණේ. මේ නිසාවෙන් තමයි ලසිත් ඇඹුල්දෙනිය කඩලු දෙකක් හිමි කරගත්තත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කරා යන්නට හැකියාව නොලැබුණේ. ඒ අනුව පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වනවා. මේ තරගාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීවයි. ඒ අනුව දෙවන තරගය එළඹෙන 29 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය මේ වන විට ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ අනුව දෙවන තරගයේදී නම් කිසිසේත්ම පරාජයක් හිමි කරගැනීමේ හැකියාවක් නැහැ. එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවට මේ ප්‍රසාද ලකුණු සටහනට දැඩි බලපෑමක් එල්ල කරනවා මදුර.
හොඳරඟ අපි ඊළඟට අවධානය යොමු කරමු පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත්වෙච්ච රෝඩ් සේෆ්ටි T20 තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුශූරින් බවට පත් වුණා. නමුත් අනුශූරින් වුණත් රංගන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලින් නිමහත් ප්‍රසාදයෙන් නිමහත් ආදරයෙන් ඒ ලෙජන්ඩ්ස් කණ්ඩායම වැළඳගත්තා, ඔවුන් ප්‍රසාදයට ලක් කරා. මේ අතරතුරේදී බොහෝ ආකාරයේ තිරෙන් පිටුපස කතන්දර අපිට අහන්නට දකින්න ලැබුණා. අපි කැමති ඒ ගැන කෙටි සටහනක් ඉදිරිපත් කරනවා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 14කින් පරාජයට පත් වුණා. ඉන්දියාව ලකුණු 181ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව ලකුණු 167ක් පමණයි ලබා ගත්තේ. නමුත් මදුර මෙහිදී මේ ලකුණු සංඛ්‍යාව පිළිබඳ ගැටලුවක් නොවේ තිබෙන්නේ. මේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ආකාරය, තරඟකාරීත්වය සහ ඔවුන් කොයි ආකාරයෙන්ද තවමත් මේ ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගයකට අවතීර්ණ වන්නේ කියන කාරණාව තමයි මෙහිදී වැදගත්ම වන්නේ. කොයි තරම් දුරට තමන්ගේ මව්බිම නියෝජනය කිරීම මේ ක්‍රීඩකයින්ට වටිනා කාරණාවක්ද යන කාරණාව අපිට ඉතාමත්ව පැහැදිලි වුණා. මේ තරඟාවලිය පුරාවටම ඔවුන් බොහෝ කලකින් තරඟ වැදී තිබුණේ නැහැ මේ සියලුම ක්‍රීඩකින්. නමුත් ඒ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගනිමින්, ශාරීරික ආබාධ පසෙක තබමින් තමයි මේ තරඟාවලියට ඔවුන් මුහුණ දුන්නේ. අපි දන්නවා තිලකරත්න දිලිෂාන් පවා ඔහුට ශරීර අභ්‍යන්තරයේ දැඩි ආබාධිත තත්වයක් තිබෙද්දී තමයි මේ තරඟාවලියට මුහුණ දුන්නේ. ඒ වගේම සනත් ජයසූරියට වම් දනහිසේ ශල්‍ය කර්මයකට ලක්වී මාස කිහිපයකට පසුව තමයි ඔහු නැවතත් පිටියට පිවිසියේ. ඔහුට නිසියාකාරව දනහිස චලනය කිරීමට පවා හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම තවත් කාරණාවක් අපට වාර්තා වුණා, සනත් ජයසූරිය මේ තරඟාවලියේ පුරාවටම මූලික තරඟවලදී ලකුණු 4ට පිවිසියේ නැහැ. නමුත් අවසන් තරගයේදී අපට සුපුරුදු සනත් ජයසූරිය නැවත වතාවක් දැක ගන්නට හැකියාව ලැබුණා. මෙහි තිරේ පිටුපස කතාව සනත් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව හෙළි කරයි තමයි සිදත් පෙත්තමුණි මහතා ඔහුට තරගයට පෙර දින කතා කර ඔහුට යම් උපදෙසක් ලබා දී තිබෙනවා. ඒ තමයි මේ වන විට සනත් ජයසූරියගේ වයස අවුරුදු 52ක්. ඒ නිසාවෙන් ඔහුගේ අත්වල චලනයේ යම් වේගයේ අඩුවක් දක්නට ලැබෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් ශාරීරික ව්‍යායාම් වැඩිපුර සිදු කර ඔහුගේ අත්වල චලනය වැඩි කර ගැනීම තුළ ඔහුට සුපුරුදු ආකාරයෙන් ලකුණු 4ට ඒමට හැකියාවක් තිබෙන බව තමයි ඔහුට ලැබී තිබෙන උපදෙස. ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් පසුව තමයි සනත් ජයසූරියට මේ ආකාරයෙන් පන්දුවට පහර දීමට හැකියාව ලැබුණේ. අප දුටුවා තරගයේ නැරඹීමට පැමිණ සිටි ඉන්දිය ක්‍රීඩාලුවලින් පවා මේ සනත් ජයසූරිය ක්‍රීඩා කරන ආකාරයෙන් ඉතාමත්ම ආශ්වාදයක් ලැබෙන ආකාරය. මෙන්න මේ කරුණු කාරණා එක තමයි සමස්ත තරඟාවලියේ වීරයා සම්මානයත් හිමි කරගන්නට TM ඩිල්ෂාන් සමත් වුණා. අපි දුටුවා මහල ජයවර්ධන පවා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා, මොවුන් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පෙළ දිශානතිය වෙනස් කර ලෙජන්ඩ්ස්ලා සැබෑ විරුවන් කියලා. ඒ අනුව එය සැබෑවක් කරමින්, ඒ පසක් කරමින් තමයි ඔවුන් මේ තරඟාවලියේ අනුශූරතාව හිමි කරගනිමින් නිමාවට පත් කළේ. මෙන්න මේ කාරණාව තමයි මදුර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලින් බලාපොරොත්තු වන්නේ අපගේ ජාතික කණ්ඩායමෙනුත්. අපි බලමු මේ අතරතුර තමයි අපට වාර්තා වන්නේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වෙනවා කියලා මේ ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් පැවැත්වීමටත් මේ ඉතාමත්ම සතුටුදායක ආරංචියක් වනවාට කිසිදු සැකයක් නැහැ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලින්ට. මෙය පැවැත්වෙන්නේ COVID-19 පාලනය කිරීමේ අරමුදලට ආධාර වශයෙන්. තවමත් දිනයක් නියම කර නැහැ. බොහෝ විට මේ 20-20 තරගයක් ලෙස තමයි මේ තරගයේ පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට බොහෝ විට දසුන් ශානක පත් කිරීමට ඉඩ තිබෙනවා. ඒ වගේම මේ ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වයට සුපුරුදු පරිදි TM ඩිල්ෂාන් පත් කිරීමට ඉඩ තිබෙන බව තමයි මේ වන විට වාර්තා වන්නේ. ඒ අනුව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා වගේම මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව තමයි මේ තරගයේ පැවැත්වෙන්නේ. මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින්ට ඉතාමත්ම වැදගත්, බොහෝම කාලයකට දැක ගැනීමට ලැබෙන සුවිශේෂී තරගයක් වනවාට කිසිදු සැකයක් නැහැ. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. මෙහිදී සංවිධායකින් බලාපොරොත්තු වනවා යම් ආකාරයකින් ක්‍රීඩාංගණයේ තුල යම් ප්‍රතිශතයකට ක්‍රීඩා ලෝලින්ට මේ තරගයේ නැරඹීමට අවස්ථාව ලබා දෙන්නට, යම් ආකාරයකින් එය 50%ක් වන්නට පුළුවන්, 30%ක් වන්නට පුළුවන්. නමුත් ක්‍රීඩාංගණයේ තුල සිට තරගයේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලින්ට හිමිවන තරගයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු කරමින් තිබෙනවා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව බොහෝ විට එළඹෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී ක්‍රීඩාංගණවල සිට ක්‍රීඩා ලෝලින් යම් ප්‍රතිශතයකට තරඟ නැරඹීමේ අවස්ථාව ලබා දෙන්න, නැතිනම් ආසන සංඛ්‍යාවෙන් 50%කට පමණ තරඟ නැරඹීමේ අවස්ථාව ලබා දීමටයි මේ වන විට අවධානය යොමු වී තිබෙන්නේ.
ඔවුලඟින් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් මේවන විට වාර්තා වන අලුත්ම තත්ත්වයක් එක්ක ඒ පිළිබඳව අපි දැන කියාගමු.
මෙවර නිලවරණය සඳහා නිශාන්ත රණතුංග, කේ මතිවානන් සමගින් බන්දුන වර්ණපුර සභාපති ධූරයේ සඳහා තරඟ වදිනවා. මේ තුන් කට්ටු අතර තමයි තරඟයේ ඇති වී තිබෙන්නේ. මේ අතරතුර අපට වාර්තා වෙනවා නිශාන්ත රණතුංග මහතා අධිකරණයට ගොස් තිබෙනවා, නැතිනම් මේ නාම යෝජනා සම්බන්ධයෙන් තම පාර්ශවයේ විරෝධතාව ගොනු කර තිබෙනවා. මේ කරුණු කාරණා නිසාවෙන් අපට මේ වන විට වාර්තාවන තත්ත්වය තමයි බොහෝ විට මැයි මස 20 වන විට ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවස්ථාවක් නොලැබේවි කියලා, නැතිනම් අධිකරණමය තීන්දුවක් ඔස්සේ මෙහි අවසාන තීරණය ප්‍රකාශයට පත්වේවි කියලා. එවගේම නාම රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට නිශාන්ත රණතුංග මහතා කරුණක් යොමු කර තිබෙනවා. වසර දෙකක පරිපාලන කාලයකට තමයි මේ නිලවරණය පැවැත්වෙන්නේ. එම කාල සීමාව වසර 4ක් දක්වා දීර්ඝ කරන ලෙසත් ඉල්ලීමක් කර තිබෙනවා. මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතන අතරතුර තමයි අපට වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති වරයා ලෙස කපිල විජයගුණවර්ධන මහතා පත් කිරීමට නියමිත බව. තවමත් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දන්වා නැහැ. නමුත් අපට වාර්තාවන ආකාරයට කපිල විජයගුණවර්ධන මහතාට තමයි ඒ අවස්ථාව හිමිවන්නේ. අසන්ත දෙමිල් මහතා ඉවත් වීමෙන් පසුව මේ දැනට ක්‍රියාත්මකව කොදේව් තරඟාවලිය සඳහා කණ්ඩායම තෝරනු ලැබුවේ ප්‍රමෝද වික්‍රමසිංහ සහ ශමින්ද මෙන්ඩිස් විසින්. කෙසේ වෙතත් ඉදිරියේදී සම්පූර්ණ ශ්‍රී ලංකා තේරීම් කමිටුව බොහෝ විට අපිට එළැඹෙන සතියේදී නම් කිරීමට ඉඩ තිබෙන බව තමයි මදුර මේ වන විට වාර්තා වන්නේ.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගනසන වෙරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙන සතියේ විඩා පිටිවල උණුසුම් තතු විත්‍යසය බලන්නට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.